කතානායකවරයා විසින් කරනු ලබන නිවේදන 2025 ජූනි 3 සහ 4 දිනවල මාගේ නිවේදනයන්හි සඳහන් පෙස්සම් 3ට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථා ප්‍රකාරව ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන නැමැති 50 කෙටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙස්සමක පිටපතක් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැත්තෙමි. නිවේදන අංක 2 2025 ජූනි 4 වෙනි දින එනම් ඊයේ දින ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා විසින් ඊට පෙර දින වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ගරු අග්‍රාමාත්‍යතුමියගෙන් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු ලෙස සභාගත කරන ලද ඇමුණුම් ලබාගැනීමට නොහැකි වූ බවට ඔහු විසින් මෙම සභාවේදී මතු කරන ලද චෝදනාව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට කැමැත්තෙමි. පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද ලේඛන අදාළ අමාත්‍යවරයා විසින් එම ලේඛන ලබා දුන් පසුව හැන්සා දෙපාර්තමේන්තුව විසින් එම ලේඛන පාර්ලිමේන්තුවේ පුස්තකාලය වෙත යැවීමත් සාමාන්‍ය සම්ප්‍රදාය වන අතර අවශ්‍ය මන්ත්‍රීවරයෙකුට පුස්තකාලය හරහා එහි පිටපත් ලබා ගැනීමේ අවස්ථාව සරසා ඇති බවත් සඳහන් කිරීමට කැමැත්තෙමි. ඒ අනුව හැන්සඩ් වාර්තාව මුද්‍රණය කොට නිකුත් කිරීමට ප්‍රථම සභාගත කරන ලද ලේඛනවල පිටපත් ලබා ගැනීමට අවකාශය ඇති බව විශේෂයෙන් සඳහන් කරමි. ඒ අනුව රවි කරුණානායක මහතා විසින් සඳහන් කරනු ලබන ඇමුණුම්ද ඒවා ලැබීමෙන් අනතුරුව හැන්සා දෙපාර්තමේන්තුව විසින් පුස්තකාලයට යැවීමට කටයුතු යොදා තිබූ බවත් කෙසේ වුවද අදාළ ඇමුණුම්වල පිටපත් ලබා ගැනීම සඳහා ගරු රවි කරුණානායක මහතා විසින් හැන්සා දෙපාර්තමේන්තුවේ හෝ පුස්තකාලයේ විමසීමක් කර තිබූ බවට කරුණු වාර්තා නොවන බවත් මේ පිළිබඳව වැඩිදුරටත් සොයා බැලීමේදී නිරීක්ෂණය විය. තවද ගරු රවි කරුණානායක මහතා මේ සම්බන්ධව වැඩිදුරට කරුණු ඉදිරිපත් කිරීමේදී හැන්සඩ් වාර්තාව නිකුත් වීම මාස 3ක කාල පරාසයක ප්‍රමාදයකින් පසුව සිදුවන බවට කරන ලද ප්‍රකාශයද නිවැරදි නොවන සාවාද්‍ය ප්‍රකාශයක් වන අතර 2025-5/20 දින දක්වා වූ සෑම රැස්වීම් දිනකම අදාළ හැන්සඩ් වාර්තාවක්ම පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියේ උඩුගත කර ඇති බවත් අවධාරණයෙන් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. එබැවින් මෙවැනි කරුණු ඉදිරිපත් කිරීම වලදී සෑම විටම නිවැරදි සහ සත්‍ය තොරතුරු මත පදනම් කටයුතු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ මෙම ගරු සභාවේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. නිවේදන අංක 3 පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් 2025 ජූනි 5 බ්‍රහස්පතින්දා එනම් අද දින අපර භාග 3ට කාරක සභා කාමර අංක 2 පැවැත්වීමට නියමිත බැවින් ඊට පැමිණ සහභාගී වෙන ලෙස ගරු සමාජික මන්ත්‍රීවරයන් සියලු දෙනාටම මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි. ලිපිලේඛන ආදිය පිළිගැන්වීම ගරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යතුමා වෙනුවෙන් 2022 වර්ෂය සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සයිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු කෘෂිකර්ම, පසු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, කෘෂිකර්ම අමාත්‍යතුමා වෙනුවෙන් 2023 වර්ෂය සඳහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසරාත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ජෙනරාල් විශ්‍රාමික අරුණ ජයසේකර මහතා.
Honorable Speaker, I present a petition received from Mr. G. Vikramasinghe, of number 346.3A Alpha Ananda Maitri Lane, Habaragada, Homagam. Thank you.
Garu Parliamentu Mantri Nitijna UP Abhay Vikram Mahata.
Honorable Speaker, I present a petition received from Mrs. LGW Tamara Nilangane of number 119B Maddavala Road, Tittapattara. Thank you.
Garu Parliamentu Mantri Vasanta Puspakumara Mahata.
Garu Kathanayakathumani, Belihulluwe Pambahina Samagava Phara Yana Lipinehi Padinchi WDL Devapriya Mahatagen Labunu Pessamak Piligannanu.
Garu Parliamentu Mantri Nishantha Perera Mahata Pessam Tunai.
Garu Kathanayakathumani, LPTA Egala Pinlindamawata Yana Lipinehi Padinchi RM Ramani Dammika Menike Mahatmiyage Labunu Pessamada. Induruwa Kaikawala Anka 32 Darana Sthanehi Padinchi Ranchayagoda Upasena Mahatagen Labunu Pessama Saha Puragas Manghandiya Mandawarawala Siyani Yana Lipinehi Padinchi Vela එගේ පියදාස මහතාගෙන් ලැබුණු පෙස්සමද පිළිගන්වන්නේ ස්තුති.
පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු නීතිඥ තමින්රාණි කිරියල්ල මහත්මිය සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු මුජිබිර් රහ්මාන් මහතා බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කතානායකතුමනි. Garu Kathanayakathumani, Garu Mantrituma Vimasala Thiyena Prashna Walata Mama Pilithuru Sapayannam. Ankaya A, Romilakkam Anka 1, Etanadi Ahanne Israel Jathikayinge Agamika Ha Sanskrutika Madhyasthana Sri Lankawe Pihituwa Thibeda Yanna Pilithura Ow. Romilakkam Anka 2, Ese Nam Ewa Pihituwa Athi Pradesha. Meveni Sthana Hatarak Vartha Vela Thibenawa. එකක් පොතුවිල් කොට්ටාසේ දෙක වැලිගම තුන තිඹිරිගස්යාය හතර ඇල්ල ප්‍රොමිලක්කං අංක තුන ඒ සඳහා නීත්‍යනුකූල අවසර ලබාගෙන තිබේද යන බව මේ ආයතන හතරෙන් දෙකකට නීත්‍යනුකූල අවසර ලබාගෙන තිබෙනවා දෙකක් ලියාපදිංචි වෙලා නැහැ පොතුවිල් කොට්ටාසේ මධ්‍යස්ථානයේ ලියාපදිංචි කරලා නැහැ ඒ වගේම තිමිරගස්සය කොට්ටාසේ මධ්‍යස්ථානයේ ලියාපදිංචි කරලා නැහැ. වැලිගම සහ ඇල්ල කියන ප්‍රදේශ දෙකේ තිබෙන මධ්‍යස්ථාන ලියාපදිංචි කරලා තිබෙනවා. ප්‍රශ්න අංක A ලියාපදිංචි නොකිරීමට හේතු. පොතුවිල් කොට්ටාසේ මධ්‍යස්ථානයේ ලියාපදිංචි කිරීම සම්බන්ධව හේතුවක් නොදනි ග්‍රාම නිලධාරියේ අදාළ ස්ථානයේ ක්ෂේත්‍ර පරීක්ෂාව සිදු කරන විට එහි අදාළ තොරතුරු ලබා ගැනීම සඳහා ඒ සම්බන්ධව දන්නා කිසිවෙකුත් රැඳී නොසිටි බැවින් මහජනයාගෙන් තොරතුරු ලබාගෙන ඇත. ඔවුන් දැනුම් දී ඇත්තේ මේ ඉඩම පෞද්ගලික ඉඩමක් බවත් එය ලියාපදිංචි කර නොමැති බවත්. තවද සංචාරක සමයේදී ඊශ්‍රායල් ජාතිකයන් බොහෝ ලෙසින් අදාළ ස්ථානයට පැමිණෙන බවත් ඔවුන් මෙහි ආගමික ගැන්වීම ආදී කටයුතුවල නියැලෙමින් ආගමික කටයුතු සිදු කරන ලද බවත් මේ වන විට ඔවුන් ශ්‍රී ලංකාවෙන් බැහැරව ඇති බවත් දැනුම් දුන්නා කියලා ග්‍රාම නිලධාරි වාර්තාවේ තිබෙනවා පොතුවිල් සම්බන්ධව තිමිරගස්සයාය කොට්ටාසේ මධ්‍යස්ථානයේ රජයේ පිළිගත් ආගමික ස්ථානයක් හෝ ආයතනයක් ලෙස ලියාපදිංචි කර ඇති බව වාර්තා නොවේ. ගරු කථානායකතුමනි පූජා කටයුතු වෙනුවෙන් යයි අරමුණු කොටගෙන ඊශ්‍රායල් ජාතකයන් හතර දෙනෙකු නේවාසිකව සිටි අතර පිටස්තර වෙසෙන ඊශ්‍රායල් ජාතකයන් මේ ආගමික කටයුතු වලට සම්බන්ධ වෙන බවත් දැනගන්නට ලැබිලා තිබෙනවා. ලියාපදිංචි කරලා තිබෙන ආයතන දෙක වැලිගම සහ ඇල්ල සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලය තමයි ගරු කථානායකතුමනි ලියාපදිංචි කරලා තිබෙන්නේ. ලියාපදිංචි කළ දිනය තමයි 2022/4/21. එපමණයි පිළිතුර.
ස්තුතියි ගරු කථානායකතුමනි. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතිතුමනි, ඔබතුමා සඳහන් කළ ආකාරයට දැනට හතරක් තිබෙනවා කියලා හඳුනගෙන තිබෙනවා. ඒකෙන් දෙකක් ලියාපදිංචි කළ තිබෙනවා. ඒ වගේම ගරු ඇමතිතුමනි, දැන් මේ කොළඹ ප්‍රදේශයේ දැනට තැන් දෙකක පවත්වාගෙන යනවා. එකක් තමයි මෙතන කොළඹ හතේ බ්‍රෙඩ් සිනමන් එක ඉස්සරහා තියෙන චබාබ් හවුස් එක. ඊළඟට දෙහිවල අල්විස් ප්‍රදේශයේ කියන පාරිත් අවස්ථානයක් පවත්වගෙන යනවා. දැන් ඒ දෙක පිළිබඳව මම දෙසැම්බර් මාසයේ අගරු අගමැතිතුමියගෙන් ප්‍රශ්න කළාම අගමැතිතුමියත් පිළිගත්තා මේවා නීත්‍යානුකූල නැහැ, මේවා ලියාපදිංචි කරලා නැහැ. නමුත් ඒ දෙකටම තවම රජයේ පොලිස් ආරක්ෂාව හා STF එකේ ආරක්ෂාව දපාගෙන තමයි මේ දෙකම පවත්වගෙන යන්නේ. එතකොට අගමැතිතුමියත් පිළිගත්තා මේවා නීත්‍යානුකූල නොවන මධ්‍යස්ථාන හැටියට හඳුනගෙන තිබෙනවා. එතකොට දැන් මේ දෙසැම්බර් මාසේ ඉඳන් අද වෙනකොට මාස 7කට ආසන්න කාලයක් ගත වෙලා තිබෙනවා. ඇයි මේ නීත්‍යානු නොවන මේ මධ්‍යස්ථාන පිළිබඳව ක්‍රියාමාර්ග තවම නොගෙන ඉන්නේ කියන එක මම කැමැතියි ඔබතුමාගෙන් මේ පිළිබඳව දැනගන්න.
ගරු කතානායකතුමනි, ඇත්තටම මට මතකයි අග්‍රාමාත්‍යතුමියගෙන් විමසන ප්‍රශ්න යටතේ ජනවාරි මාසෙත් ඔබතුමා මේක විමසීමක් කළා. මේවා ගැන නොසයනවා නෙමෙයි, ඒකේ පළවෙනි කොටස මම මහජන ආරක්ෂාව පිළිබඳ අපේ ගරු අමාත්‍යතුමාගෙනුත් විමසුවා. STF ආරක්ෂාව ඉවත් කරලා තියෙන බව තමයි දැනගන්නට ලැබුණේ. මං හිතන්නේ වැඩිමනත් තොරතුරු අවශ්‍ය නම් එතුමා සාකච්ඡා කරાવી. මේ ලියාපදිංචිය ගරු මන්ත්‍රීතුමනි හරි සංකීර්ණයි. මොකද මගේ අමාත්‍යංශය යටතේ ලංකාවේ ප්‍රධාන ආගම් හතරටම දෙපාර්තමේන්තු තිබෙනවා. ඒවායේ ව්‍යුහයන් තිබෙනවා. ලියාපදිංචි කරන ක්‍රම පිළිවෙල ෆෝර්ම සියල්ල තියෙනවා. නමුත් සමාගම් මැදුරේ මේවා ලියාපදිංචි වෙන්නේ ඇත්තටම සමහර විට ආපනශාලා රෙස්ටෝරන්ට් වගේ විදිහට තමයි පේන්න තියෙන්නේ. ව්‍යාපාර ස්වරූපයක්. නමුත් ඒවායේ ඊට වඩා වෙනස් කටයුතු කරන බව තමයි පේන්නට තියෙන්නේ. දැන් මේ තොරතුරු රැස් කර ගැනීම පවා හරිම දුෂ්කරයි. අපේ අමාත්‍යංශයේ තිබෙන ආගම් හතර වෙනුවෙන් තිබෙන තැන නෙමෙයි මේවා තියෙන්නේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල රටේ තැන් තැන්වල. තොරතුරක් ලැබුණාම ගිහින් තමයි පරීක්ෂා කරන්න වෙන්නේ ලියාපදිංචිය තියෙනවද නැද්ද කියන එක. එසේ වුණත් ඔබතුමා විමසපු තොරතුරු හරි ඒවා සොයාගෙන යනවා, ඒ පිළිබඳ කටයුතු කරනවා. මම අද උදෙත් මේ පිළිබඳ මගේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් එක්ක සාකච්ඡා කළා. තොරතුරු ලැබෙන විදියට තමයි සොයාගෙන යන්නේ. විශේෂයෙන්ම ඔබතුමා සඳහන් කරපු කොළඹ 7 චිත්තම්පලම් ගාඩින මාවත එතන STF ආරක්ෂාව ඉවත් කර තිබෙන බව තමයි දැනගන්න තියෙන්නේ.
දෙවැනි මගේ අතුරු ප්‍රශ්නය මම ඔබතුමාගේ පළවෙනි ප්‍රශ්නෙත් එක්ක එකතු කරලා මහන්නම්. ගරු ඇමතුමනි, දැන් අර විශේෂයෙන්ම මේ කොළඹ 7 සිනමන් රෙඩ් එක ඉස්සරහා තියෙන එක STF ගාඩ් එක අයින් කරාට තවම පොලිසිය තිබෙනවා. ඔබතුමා දැන් උනත් ඇර ගිහිලා බලන්න පුළුවන් පොලිස් ආරක්ෂාව දීලා තියෙනවා එකට. ඒ ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ 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 යුදෙව් මධ්‍යස්ථාන, ඒ කියන්නේ අපේ රට ගත්තොත් අපි දන්නවා අපේ රටේ යුදෙව්වෝ නැහැ. යුදෙව්වෝ ඉන්නවා නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි දන්නවා ඒ වගේම ඊශ්‍රායලයේ රට පිළිබඳව ඉතාම කන්ට්‍රවර්ෂල් රටක්. ඒ වගේම මොසාඩ් සංවිධානය අපේ රටේ යුද්ධයට විශේෂයෙන්ම යුද්ධයේ තියෙන කාලෙත් ඊශ්‍රායලයේ මොසාඩ් සංවිධානය අපේ රටේ ආණ්ඩුවත් එක්ක එදා සටන් කරපු LTT සංවිධානයට පවා ඍජුව උදව් කරලා මුදල් දීලා ට්‍රේනින් දීපු රටක් ඒක. ඒතකොට අද වෙනකොට ඒ රට අනියම් ආකාරයේ දැන් අපේ රටෙත් යම් යම් මේ මධ්‍යස්ථාන හරහා සංස්කෘතික මධ්‍යස්ථාන හරහා ඇතුළත් වීමක් වෙලා තියෙනවා කියන එක තමයි මගේ අදහස. ඉතින් මම අහන්නේ රජයක් හැටියට ඔබතුමාලා දන්නවා මට වැඩිය විශේෂයෙන්ම පලස්තීනය වෙනුවෙන් විශාල කාර්යභාරයක් පෙනී හිටපු එම ඉතිහාසයක් තිබෙන දේශව්‍යාපාලන ව්‍යාපාරයක් හැටියට ඇයි මේ ඊශ්‍රායලයේ පිළිබඳව මේ තරම් සොෆ්ට් එකට හිතන්නේ? මොකද ඒගොල්ලන්ගේ වැඩපිළිවෙල හා ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙන ආකාරය, ඒගොල්ලෝ රටවල් වලට කඩා වැදිලා ජාතීන් අතර ප්‍රශ්න ඇති කරන ආකාරය, Tamanගේ ඌමනාව වෙනුවෙන් ඕනම දෙයක් අන්තයකට යන්න ඉන්න රටක් හැටියට අද පලස්තීනයේ ජනතාවට කරන ගාසා තීරයේ මේ කරන විශාල සංහාරය ගැන අපි සියලු දෙනාම දැනවත්. ඉතින් මං හිතන්නේ ඔබතුමා පෞගියදා පලස්තීනයේ පාර්ලිමේන්තු සහයෝගිතා ව්‍යාපාර
මන්ත්‍රීතුමා ඔබතුමාගේ
මම ඒක ඔබතුමා මම ලේකම් හැටියටපත් වුණා.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ
ඉල්ලන්නේ විශේෂයෙන්ම දැන් මේ අනවසර හැටියට තිබෙන මේ පවත්වාගෙන යන මේ මධ්‍යස්ථාන. එතකොට ඒවා පොලිස් ආරක්ෂාව දීම තුළ ඒවා ලීගලයිස් වෙනවා. ඒ කියන්නේ ඒකට නීත්‍යානුකූල භාවයක් ලැබෙනවා. ඉතින් මේක අනවසරයි කියලා ආණ්ඩුවත් පිළිගන්නවා. ඒ පිළිගන්න ගමන් ආරක්ෂාවක් දෙනවා. එතකොට ඒ දෙකම වෙන්න බෑ. එකෝ මේක නීත්‍යානුකූල කියලා පිළිගන්න ඕනේ.
එහෙම
නැත්නම් ආරක්ෂාව ඉවත් කරන්න ඕනේ.
මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නේ අහන්න.
ඉතා කතානායකතුමා මේ ප්‍රශ්න තමයි අහන්නේ.
ප්‍රශ්නේ දීර්ඝ දැන් ඔබතුමා විනාඩි
ප්‍රශ්න තමයි අහන්නේ කතානායකතුමා. මේ මම
විනාඩි දෙකක් ඔබතුමා දැන් විනාඩි දෙකක් විතර අතුරු ප්‍රශ්න අහන්න.
කතානායකතුමනේ මේ ප්‍රශ්න අහනකොට පොඩ්ඩක් පැහැදිලි කරගන්න අපි ටිකක් වෙලාව ගන්නවා. එහෙම නැතුව ඩිරෙක්ට් මට එකපාරටම ප්‍රශ්න අහන්න බෑ. මට එතුමායි කියපු ප්‍රශ්නෙත් එක්ක මම අහන්න ඕනේ
කතානායකතුමා.
එහෙම නිකන් ඕමනා කරලා වෙලාව ගන්නෙ නෑ. මේ ඒ හින්දා ගරු ඇමතුමනි මට පැහැදිලි කරන්න දැන් මේ නීත්‍යානුකූල නොවන තිබෙන මධ්‍යස්ථාන වෙනුවෙන් ඔබතුමාලා කොයිතරම් කාලයක් ගන්නවද මේවා වසා දමන්න හරි මේකට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න.
ගරු කතානායකතුමනි ඔබතුමාගේ ප්‍රශ්නය පැහැදිලි. ඔබ දන්නවා මේ බඳු යුදෙව් ජාතිකයන් වෙන්න පුළුවන්. ඒ වගේම යාලා සම්බන්ධ තැන් සායි විශ්වාසය තිබෙන ඇදහිලි තිබෙන තැන් මේ වගේවා සම්බන්ධව නිසි ලියාපදිංචියක් අපට සොයාගන්න අමාරුයි. ඒක තමයි මම පැහැදිලි කරේ ඒක සංකීර්ණත්වය. නමුත් ඔබ කියන එක හරි. හැබැයි මේ යුදෙව් ජාතිකයන් වගේ උදවිය අපේ රටට එන්නේ ආගමික ඇදහිලි සඳහා විතරක්ද කියන එක අපට නිශ්චය කරන්න බැහැ. යැත්තන් හුඟක් වෙලාවට සංචාරක වීසා සමග සංචාරකයන් හැටියට පැමිණෙනවා. එතකොට රජයේ හැටියට අපිට වගකීමක් තිබෙනවා. උදාහරණයක් හැටියට ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අප කළ විමසීමේදී ඇල්ල ප්‍රාදේශීය ලේකම්තුමා සඳහන් කරලා ඉවලා තිබෙනවා එහෙම එන්න හේතු සහ එතුමන්ලා රැඳී ඉන්න හේතු අටක් ඊශ්‍රායල් ජාතික සංචාරකයන්ට පහසුකම් සලසන එක වගකීමක්, අවශ්‍ය ආහාර පාන, සංචාරක තොරතුරු සැපයීම, ඒ වගේම එයාගේ ආගමික හා සංස්කෘතික උත්සව පැවැත්වීමට ඒ ඉන්න කාලය ඇතුලේ උදව් කිරීම, ඒ වගේම යාඥා කිරීමට අවස්ථාව අවශ්‍ය වුණොත් දෙන්න. මොකද ඒ අය සංචාරකයෝ, ඒ අය මිනිස්සු, එයාට විශ්වාසයක් තියෙන්න පුළුවන්. තවදුරටත් කියන මුල්ලේම අක්‍රතැබ්බයක් සිද්ධ වුණොත් පිහිට වෙන්න වෙන ඒ වකවානුවේ සංචාරකයන් හැටියට අපට වගකීමක් තිබෙනවා. ඒ නිසා තමයි මේ බඳු ආයතන තිබෙන්නේ. හැබැයි ඔබ කියනා වගේ මේවැය තියෙන සංකීර්ණත්වය අපි විසඳන්න ඕන. දැන් මේ ලියාපදිංචිය දීලා තියෙන ආයතන දෙක 2022 තමයි ලියාපදිංචි කරලා තියෙන්නේ. එතකොට මේවැය තියෙන සංකීර්ණත්වය අපි විසඳමු. ඒකට අපි එකඟයි. නමුත් සංචාරකයන් හැටියට අපේ රටට පැමිණෙන උදවියට අපිට සමානව සලකන්නට සිද්ධ වෙනවා. අලුත් තොරතුරු ලැබෙන එක උඩ මේක විධිමත් කරන්න විශේෂයෙන්ම වගේ අමාත්‍යංශය කල්පනා කරනවා.
ගරු එක්ටා අප්පුවාමි මහතා, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි, මම අහන ප්‍රශ්නය.
නියෝජ්‍ය අමාත්‍යතුමනි,
අමාත්‍යතුමා වෙනුවෙන් ඒ ප්‍රශ්න සඳහා මම පිළිතුරු ලබා දෙනවා. ප්‍රශ්න අංක 1A1, ඊශ්‍රායලයේ නිවාස පාදක සාතු සේවයේ සඳහා 2015 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 16,232 දෙනෙකු පිටත්ව ගොස් ඇත. වාර්ෂිකව කොපමණ පිටත්වේද යන්න ඇමුණුම එක දීර්ඝ පිළිතුරක් හමුණා තිබේ. ප්‍රශ්න අංක 2, 2022 වසර දක්වා ඊශ්‍රායලයේ සාතු සේවා රැකියා කාර්යාංශයේ අනුමත ප්‍රතිලාභී විදේශ රැකියා නියෝජ්‍ය ආයතන මගින් මඳවා ගැනීම සිදු කරන ලදී. ඊශ්‍රායල් රජය සහ ශ්‍රී ලංකා රජය අතර 2020 පෙබරවාරි මාස 24 වර දින අත්සන් කරන ලද ගිවිසුම ප්‍රකාරව 2022 වසරේ සිට සාතු සේවක තනතුරු සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ශ්‍රී ලංකා ශ්‍රමිකයින් යොමු කිරීමට කටයුතු කර ඇත. සාතු සේවක තනතුරු සඳහා පුරුෂ පාර්ශ්වයට අයදුම් කිරීමේ අවස්ථාව ඊශ්‍රායල් ජනගහන හා සංක්‍රමණ අධිකාරිය PIBA විසින් තාවකාලිකව නවතා තිබූ අතර එම ආයතනය විසින් 2025 මාර්තු මාසයේ 10 වන දින ඇතිව යොමු කර නැති විද්‍යුත් තැපැල් පණිවිඩය මගින් නැවත පුරුෂ පාර්ශ්වයට සාතු සේවයේ රැකියාව සඳහා අවස්ථාව ලබා දී ඇත. ඒ අනුව කාර්යාංශය හෝ PIBA ආයතනය විසින් නිර්දේශ කරන ලද තෘතිය හා වෘත්ති අධ්‍යාපන කොමිෂන් සභාව TVEC අනුමත කරන ලද ආයතනයකින් සාතු සේවකයන් පුහුණු පාඨමාලාව සඳහා NVQ level 3 සහතිකය ලබා තිබීම හෝ වෘත්තියේ මාස 11කට වැඩි සේවා පළපුරුද්දක් තිබීම, වයස අවුරුදු 25-45 අතර විය යුතුයි, වසර 10ක පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කර තිබිය යුතුයි, අවම උස 1.5 මීටර් සහ බර කිලෝග්‍රෑම් 45ට වැඩි යුතුයි, මින් පෙර ඊශ්‍රායලයේ සේවය කර නොතිබිය යුතුයි, යනාදී සුසුකම් සපුරා තිබිය යුතුයි. අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයකින් පටිගත වීඩියෝව පරීක්ෂා කිරීමෙන් අනතුරුව එරට සේවා යෝජකයන් විසින් තමාට අවශ්‍ය සාතු සේවකයා තෝරා ගනු ලැබේ. එසේ සේවා යෝජක විසින් තෝරාගත් හොත් රැකියා අපේක්ෂකයෙකු වෙත ගිවිසුමක් ලැබේ. ප්‍රශ්නක තුන, ඔවුන්ට අවශ්‍ය පුහුණුව ඊශ්‍රායෙල් නිවාස පාදක සාත්තු සේවක තනතුර සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකික ඉන්හට දින 45ක නේවාසික පුහුණුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලබා දුන් ලැබේ. මීට අමතරව PIBA ආයතනය විසින් නිර්දේශ කරන ලද තෘතිය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව TVEC අනුමත කරන ලද ආයතන 16ක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අනුමත කරන ලද විෂය නිර්දේශය හා කාලසටහන අනුව නිවාස පාදක සාත්තු සේවක පුහුණු පාඨමාලා පැවැත්වීම කාර්යාංශය විසින් අනුමැතිය ලබා දී ඇත. අදාළ ආයතනවල තොරතුරු එමනු මංක දෙකේ දක්වා තිබේ. ප්‍රශ්නක හතර, සුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් හට ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් යොමු කිරීමට අවස්ථාව සලසා දීම, අයදුම්පත් යොමු කළ සියලු දෙනා මූලික සම්මුඛ පරීක්ෂණයට කැඳවීම, ඉහතාංක දෙක යටතේ සඳහන් සුසුකම් සහිත පුද්ගලින්ගේ තොරතුරු පමණක් PIBA ආයතනය මගින් යොමු කිරීමට කටයුතු කිරීම, ලොතරැයි ක්‍රමයට තීරී ඇති අයදුම්කරුවන්ට වෛද්‍ය වාර්තා පොලිස් වාර්තා ලබා ගැනීමට අවශ්‍ය කාර්යාංශ ලිපි නිකුත් කරනු ලැබේ, සමුක පරීක්ෂණයට පෙර දැනුවත් කිරීමේ වැඩසටහන් Zoom තාක්ෂණයේ ඔස්සේ පවත්වනු ලබන අතර අයදුම්කරුවන්ගේ සම්මුඛ පරීක්ෂණ වීඩියෝ එම අවස්ථාවේදීම PIBA ආයතන වෙබ් අඩවිය වෙත යොමු කරනු ලැබේ. අයදුම්කරුවන්ගේ සම්මුඛ පරීක්ෂණයන්ගේ පටිගත වීඩියෝ පරීක්ෂා කිරීමෙන් අනතුරුව එරට සේවා යෝජකයන් විසින් තමාට අවශ්‍ය සාතු සේවකයා තෝරා ගනු ලැබේ. ඒ සේවා යෝජකයා විසින් තෝරා ගන්නා ලද රැකියා අපේක්ෂකයින්ට සේවා ගිවිසුමක් එවනු ලැබේ. ඒ අනුව මෙම ශ්‍රමිකයින් තෝරා ගැනීමේ ක්‍රියාවලිය ඊශ්‍රායලයේ PIBA ආයතනයේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුවේ. පැන නොනගී.
රු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය තමයි මීට කලකට පෙර මේ ඊශ්‍රායෙල් සේවය සඳහා යන අය පුහුණුව ලබා දීලා විශාල කණ්ඩායමක් මන් දන්නවා හැම තැනකම ගිහිල්ලා ඒගොල්ල සමහරලාට උද්ඝෝෂණය කරා, ප්‍රශ්න ඇති කරා, කණ්ඩායමකට විදේශගත වෙන්න අවස්ථාව ලැබුණේ නැහැ කියලා. ඊළඟට ඊශ්‍රායලය ගැන බොතුමාලා මම හිතන්නේ බලයට එන්න පෙර ප්‍රශ්න රාශියක් පැන නැගුණා, ඒ රැකියා සම්බන්ධව වෙනම වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා කියලා. මේ සම්බන්ධව ඔබතුමාලත් මම හිතන්නේ ඒ කාලේ කතා කරා. මට දැනගන්න අවශ්‍යයි, අපි දන්නවා ඊශ්‍රායලෙත් එක්ක වෙනම ප්‍රශ්නයක් තියෙනවා, වෙනම බේරගන්න එක වෙනම. හැබැයි මෙතනදී මට විශේෂයෙන්ම දැනගන්න අවශ්‍ය මේ රැකියා සඳහා ඊශ්‍රායලට පිටත් කර යවනවා කියලා කණ්ඩායමක් යම් විදිහක මේ රටේ අතරමං කරලා තියෙනවද? එහෙම නැතිනම් යම් ආකාරයකින් ඒ අයගේ මුදල් එහෙම කවුරු හරි අරගෙන තියෙනවද? යම් කිසි එවැනි ප්‍රශ්නයක් ඔබතුමන්ලට පැමිණිලි වශයෙන් ලැබිලා තියෙනවද සහ කණ්ඩායමක් අතරමං වෙලා ඉන්නවද කියන එක දැනගන්න කැමතියි.
මගේ ප්‍රශ්නාංක දෙකට පිළිතුරේ සඳහන් වූ පරිදි ඊශ්‍රායලයේ PIBA ආයතනය විසින් යම් කාලයකට පුරුෂයින් රැකියාවට බඳවා ගැනීම නවතා තිබුණා. නැවත පසු කාලීනව තමයි ඒක ආරම්භ වුණේ. ඒ වගේම මන්ත්‍රීතුමා සඳහන් කරන පරිදි ගරු කතානායකතුමනි, යම් යම් සිද්ධි පිළිබඳව පැමිණිලි අපිට වාර්තා වෙලා තියෙනවා. ඊශ්‍රායලයේ පමණක් නොවේ, සමස්තයක් ලෙස මේ විදේශ රැකියා ලබා දීම මුළු ක්‍රියාවලියම විවිධ කණ්ඩායම් පුද්ගලයින් මුදල් එකතු කිරීම පිළිබඳව, ඒ පිළිබඳ මේ රැකියා ලබා දෙන මැයින් එම මුදල් ගින රැවටීම් පිළිබඳව විවිධ පැමිණිලි අපට ලැබෙමින් පවතිනවා. ඒ පිළිබඳව අපි විමර්ශන ක්‍රියාත්මක කරමින් ඉන්නවා.
කරු කතානායකතුමනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ තමයි විදේශ රැකියා කියන්නේ මේ රටේ අපේ රටේ තියෙන දැවෙන ප්‍රශ්නවලට මූලික විසඳුම් දෙන්න ප්‍රධානම විෂයක් හැටියට අපිට ගන්න පුළුවන්. නිසා මේ අමාත්‍යාංශ ඉතාමත්ම වැදගත් සහ මේ ආයතන ටික ඉතාමත්ම වැදගත්. එතන මෙතනදී ඩොලර් වැඩිපුර ගේන මේ විදේශ රැකියා කරන අපේ සහෝදර සහෝදරියන්ට දැන් ඔබතුමන්ලා ඉලක්කයක් දීලා තියෙනවා. මේ වසරේ ඉඳලා 340,000 විතර ප්‍රමාණයකට විදේශ රැකියාවට පිටත් කර යවන්න මේ රටේ ජනතාව. හැබැයි දැනට අපිට දැනගන්න ලැබිලා තියෙන විශාල ප්‍රශ්නයක් තමයි සමහර තානාපති කාර්යාවල නිලධාරි, එහෙම නැත්නම් ඔබතුමාලගේ සමහර නිලධාරි මේ අය අතර පරස්පර ප්‍රශ්නයක් තියෙනවා. සමහර රටවල් වලට ඔබතුමාලා දාලා තියෙනවා අපිට අවශ්‍යයි මෙන්න මේ විදිහේ වේතනයක් කිය, වැටුපක් අවශ්‍යයි. සමහරලාට ඒ වැටුපට සරිලන පුහුණු අපි දීලා නැතුව යන්න පුළුවන්. අපි යවන කෙනා ඒ තරම් පුහුණු නොවී ඉන්න පුළුවන්. ඒතර මේ අතර ලොකු ගැටුමක් තියෙනවා. මේ සම්බන්ධතාවයේ ඔබතුමන්ලා තාම විශේෂයෙන්ම අපේ රැකියා නියෝජිත ආයතන සහ විශේෂයෙන්ම මේක දැනුම තියෙන කණ්ඩායම මේක රාශි කරගෙන වැඩපිළිවෙළක් සකස් කරලා නැහැ තාම. මෙහෙම නැතුව ඔබතුමලා ඉලක්කයක් දෙනවා. හැබැයි ඉලක්කයක් දීලා මතින් ප්‍රායෝගිකව ඔබතුමලගේ වැඩපිළිවෙළක් නැහැ තානාපති කාර්යාල විදේශ රැකියා නියෝජිත ආයතන විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ අමාත්‍යාංශය මේ අතර තියෙන සම්බන්ධතාවය නිවැරදිව ගොඩනගා ගත්තේ නැත්නම් ඔබතුමලට ওই ඉලක්කයට යන්න බෑ. මොකද ඒ රටවල ගිවිසුම් අත්සන් කරද්දී තානාපති කාර්යාලවලට උපදෙස් දීලා තියෙනවන හරි විදිහට ඒ ගිවිසුම් වලට ඒ ගිවිසුම් අත්සන් කරන්න අවශ්‍ය කරන සහයෝගය ලබා දෙන්න. හැබැයි එහෙම සහයෝගය ලබා දුන්නේ නැත්නම් ඒ ගිවිසුම් අපිට ලැබෙන්නේ නැහැ. රැකියා ටික ලැබෙන්නේ නැහැ. එවැනි අවස්ථාවක ඔබතුමලා බලාපොරොත්තු වෙනවා නම් විදේශ විනිමය වැඩිපුර අපිට ලබා ගන්න වැඩසටහනට ඉදිරි කාලෙදී ඇස්තමේන්තු කරලා තියෙනවා නම් ඒ ඇස්තමේන්තුවට මේ රටට යන්න බෑ. බැරුගෙත් අපි සියලු දෙනාම රටක් හැටියට කඩා වැටෙනවා. මේකට ඔබතුමලාට අරගෙන තියෙන විසඳුම මොකක්ද කියලා විශේෂයෙන් පැහැදිලි කරන්න කියලා ඉල්ලනවා.
අරු කතනායකතුමනි මන්ත්‍රීතුමා සඳහන් කරන කාරණය අපි සම්පූර්ණයෙන් එකඟයි. විශේෂයෙන්ම අපේ රටේ ආර්ථිකයට දැවැන්ත දායකත්වයක් මේ විදේශ ශ්‍රමිකයින් විසින් එවන වේතනවලින් අපිට ලැබෙනවා. ඉතින් ඒ පිළිබඳව දැඩි අවධානය අපි රජයක් විදිහට යොමු කරලා තිබෙනවා. විශේෂයෙන්ම අපේ සැලසුම තියෙන්නේ ඇත්තටම අපි නුපුහුණු ශ්‍රමිකයින් මේ රටවල් වලට යවනයා වෙනුවට පුහුණු කරන ලද ස්කිල්ඩ් ලේබර් ෆෝස් එකක් ශ්‍රමිකයින් මේ රැකියාවලට යොමු කරන්න. ඒකට ඔබතුමාගේ මේ මිනිමම් වේජස් කියන ගැටලුවේදී දැන් අපි ගත්තොත් එහෙම පිලිපීනේ වගේ රටකට පැහැදිලිව ඒගොල්ලන් ඒ ජොබ් කැටගරීස් වලට මිනිමම් වේජස් ඩිෆයින් කරලා තියෙනවා. හැබැයි ශ්‍රී ලංකාව ගත්තොත් එහෙම අපිට හැම රටක්ම ඒ වගේ හැම වෘත්තියකටම හැම රැකියාවකටම මිනිමම් වේජස් අපිට දෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට එක්සත් එමිරාත් අරාබි රාජ්‍ය ඒ වගේ ඒ රටවලින්. ඒකට හේතුව තමයි අපි යවන ශ්‍රමිකයින් ඒගොල්ලන් බලාපොරොත්තු වෙන ස්ටෑන්ඩඩ් එකට නැතිකම. ඒ නිසා අපි ටර්චරි ඇන් වොකේෂනල් එඩියුකේෂන් කමිෂන් ඒකාබද්ධ කරගෙන පුහුණු ශ්‍රමිකයින් යවන වැඩපිළිවෙලකට අපි වැඩපිළිවෙලක් සකස් කරමින් ඉන්නවා. ඒ වගේම අපි අපේ ෆොරින් මිෂන්ස් හරහා අපි නෙගෝෂියේෂන්ස් කරමින් ඉන්නවා. අපිට පුළුවන් ද යම්කිසි අවම වැටුප් ප්‍රමාණයන් විවිධ රැකියා කැටගරි සඳහා ලබා ගන්න පුළුවන් කියන සාකච්ඡාවත් අපි ආරම්භ කරලා තිබෙනවා.
ගරු වෛද්‍ය කවින්ද ඒෂාන් ජවර්ධන මහතා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු වෛද්‍ය රාමනාදන් අර්ජුනා මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ප්‍රශ්න අහනවා සබන
නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමතිතුමා වෙනුවෙන් මම ඒ පිළිතුර ලබා දෙනවා. A1 කළමනාකරණ සේවා අධ්‍යක්ෂ ජෙනරාල්ගේ 2025/1/27 දින ඇති ලිපිය අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින සියලුම රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල සේවයේ නියුතු ස්ථිර පත්වීම් ලද අනුමත කාර්ය මණ්ඩලයට ඇතුළත් නොවූ සේවකයන් සම්බන්ධව තොරතුරු ලබා ගන්නා ලද අවස්ථාවේදී යාපනයේ ශික්ෂණ රෝහල තුළ ස්වේච්ඡා පදනම මත සේවය කරන සේවකයන් පිරිසක් සිටින බවට තොරතුරු ලැබී ඇත. මේ පිළිබඳව විමසීමේදී යාපනයේ ශික්ෂණ රෝහලේ ස්වේච්ඡාවෙන් මාස 3ක් කාලයක් සේවය කිරීම සඳහා අදාළ පුජ්‍යලයන්ට 2021 වර්ෂයේ එවකට රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විසින් අවස්ථාව ලබා දී ඇති බවට වාර්තා විය. මෙම කාල සීමාවේදී වෛද්‍ය සත්‍යමූර්ති දංගමුත්තු මහතා වෛද්‍ය වෘත්තිකයන් සඳහා වූ විදේශ පුහුණුවේ නියැලි සිටි ඇත. රෝම ඉලක්කම් 2 මෙම ස්වේච්ඡා සේවකයන් සේවා මුරකමයක් යටතේ දිනකට පැය කිහිපයක් සඳහා සේවයට වාර්තා කර ඇති අතර ඔවුන්ට සුජු රෝගී සත්කාර සේවයෙන් පරිබාහිර කාර්යයන්වල නියුක්ත වන ලෙසට උපදෙස් ලබා දීම සිදු කරලා තියෙනවා. රෝම ඉලක්කම් 3 මෙම සේවය නිශ්චිතව ස්වේච්ඡා සේවයක් වන බැවින් කම්කරු නීති උල්ලංඝනය වීමක් සිදු වී නොමැත. රෝම ඉලක්කම් 1 මෙම සේවකයන් රාජ්‍යාංශය සඳහා පත්කිරීමක් සිදු කර නොමැති අතර ඔවුන් ස්වේච්ඡාවෙන් සේවයේ නිරත වන අතර එමගින් පුහුණුව ලබා ගැනීමට අපේක්ෂා කර ඇත. රෝම ඉලක්කම් 2 රෝහල තුලින් පුහුණුව ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පැමිණෙන ස්වේච්ඡාසේවක පිරිසක් පමණි. රෝම ඉලක්කම් 3 සෞඛ්‍ය හා ජනමාධ්‍ය අංශයේ හදිසි වැඩිම අංශය මගින් පැමිණිලි විභාග කිරීම සිදුවන අතර මෙම කරුණ සම්බන්ධයෙන් එවැනි පැමිණිල්ලක් මෙතෙක් ලැබී නොමැති බව දන්වා ඇත. ආ පැන නොනගී.
ගරු කතානායකතුමා, එනද මුදලාවද කර්ල්වි ජාල් පෝදනා වෛද්‍යශාලையிலே 2021 தொடக்கம் 2024 வரைக்கும் தங்களிடம் வந்து அவர்கள் முறைப்பாடு செய்யும் வரைக்கும் கிட்டத்தட்ட 3 வருடங்கள் அவர்கள் அங்கே வேலை செய்து 170 பணியாளர்கள் வந்து அவர்களை திட்டமிட்ட ரீதியில் வெளியே அனுப்பியிருக்கிறார்கள். அது தொடர்பாக வழக்கொன்றும் பதியப்பட்டிருக்கிறது, தொடர்பாக தங்களிடம் தெரிவிக்கப்பட்டும் இருக்கிறது. முதலாவது கேள்வி, தங்களால் அவர்களுடைய புது நியமனம் ஒன்று வழங்கப்படும் போது அந்த நியமனத்துக்கு அவர்களுக்கு முன்னுரிமை அளிப்பதாக தாங்கள் என்னிடமும் அவர்களிடமும் நேரடியாக கூறியிருந்தீர்கள். அண்மைய தினம் பார்க்கும் போது அங்கே தாங்கள் ஒரு பட்டியல் பெயர் பட்டியல் ஒன்றை எடுத்திருப்பதாகவும் அதன் அடிப்படையிலே வேலை கொடுக்க இருப்பதாகவும் தெரிவிக்கப்பட்டிருக்கிறது. தாங்களும் என்னிடம் நேரடியாக தெரிவித்திருக்கிறீர்கள். தங்களால் அவர்களுக்கு ஏற்கனவே வேலை செய்த ஊழியர்களுக்கு முன்னுரிமை கொடுக்கப்பட முடியுமா என்பது முதலாவது கேள்வி.
මම හිතන්නේ අපි ඒ සේවකයන් ආවා කොළඹ, ඇවිල්ලා සෞඛ්‍ය මන්ත්‍රණයේදී අපි හමු වුණා. ඔබතුමාත් ඒ මොහොතේ හිටියා. ඔවුන් අපි දැන් නීතිමය තත්ත්වයන් ටික තමයි මම කිව්වේ. නමුත් ඔවුන්ගේ ප්‍රායෝගිකව ගත්තාම ඔවුන් දැඩි දුෂ්කරතාවයට පත් වෙලා තියෙනවා, සහ වරින් වර ඔවුන්ට බොහෝ අය පොරොන්දු දීලා තියෙනවා ඔවුන් ස්ථිර කරන බවට. ඒක නිසා තමයි අපි මේ 2025 ජනවාරි මාසේ ඔවුන්ගේ සියලු දෙනාගේ නම් ලයිස්තුව ලබා ගත්තා. ඒ වගේම අපි ඊට පස්සේ කාලයකදී ඔවුන්ගේ කැටගරි එක සම්බන්ධ සේවකයන් බඳවා ගැනීම ලංකාවේ සිද්ධ වෙලා නැහැ. එසේ බඳවා ගැනීමේදී යම් ප්‍රමුඛතාවයක් දෙන බව අපි ඔවුන්ට ලිඛිත පොරොන්දුවක් දීලා තියෙනවා.
கரு சபாநாயகமா, என்னுடைய இரண்டாவது கேள்வி, இலங்கையிலே எந்த வைத்தியசாலையிலுமே அரசாங்கம் ஒரு அப்பாயின்மெண்ட் ஒன்றை கொடுக்காமல் இலங்கையிலே இந்த ஜாழ்ப்பாணம் அல்ல பேராதனை வைத்தியசாலையிலே 3 வருடங்கள் நான் வேலை செய்தேன். எந்த வைத்தியசாலையும் அரசாங்கம் ஒரு நியமனம் ஒன்றை கொடுக்காமல் ஒருபோதுமே ஒரு நியமனம் ஒன்றை கொடுக்க முடியாது. இவர்களுடைய தொழிலின் அடிப்படையிலே இவர்கள் 3 வருடம் வேலைக்கு அமர்த்தப்பட்டிருக்கிறார்கள். அமர்த்தப்பட்ட அந்த வேலைக்குரிய காலத்துடைய புத்தகங்கள் எரிக்கப்பட்டிருக்கின்றன. அவை அந்த அவர்களுடைய ரெக்கார்ட்ஸ் இல்லாமல் பண்ணப்பட்டிருக்கிறது. தனித்தனியாக அவர்கள் பழிவாங்கப்படுகிறார்கள். தங்களால் அவர்களுடைய அந்த 3 வருட காலத்துக்குரிய மொத்த 36 அந்த வேலைக்குரிய பணத்தை வெல்ஃபேர் சொசைட்டி அல்லது நோயாளர் நலம்புரி சங்கத்தினூடாக தாங்கள் அந்த 3 வருட காலப்பகுதிக்குரிய பணத்தை அவர்கள் வேலை செய்திருக்கிறார்கள், சம்பளம் கொடுக்கவில்லை, பெற்றுக்கொள்ள முடியுமா, கொடுக்க முடியுமா?
ඇත්තටම මං අර පැහැදිලි කරපු විදිහට ඔවුන් ස්වේච්ඡා පදනමෙන් වැඩ කරපු විදිහට තමයි ලිඛිතව නීතිගත නීතිය අනුව ලේඛනගත වෙලා තියෙන්නේ. ඇත්තටම මේ ප්‍රශ්නේ යාපනයේ ශික්ෂණ රෝහලේ විතරක් නෙමෙයි, අපේ අනිකුත් සියලු පළාත්වලත් තියෙන, උතුරු පළාත, නැගෙනහිර පළාත් සහ අනිකුත් රෝහල්වල. නමුත් මේ වගේ මහා පරිමාණයෙන් ස්වේච්ඡා සේවකයන් බඳවා ගැනීමක් හා රඳවා ගැනීමක් වින කිසිම රෝහලක සිදුවෙලා නැහැ. ඒක නිසා තමයි මේකේ තියෙන සුවිශේෂත්වය තියෙන්නේ. ඇත්තටම පඩි ගෙවලා තියෙන්නේ අපේ සීමාවෙන් පරිබාහිරව. අපි දන්න විදිහට මොකක් හරි NGO එකකින් හරි මොකක් හරි එහෙම දෙයක් වෙන්න ඇති. කොහොම වුණත් අපි අනාගතයේදී ඔවුන්ට රැකියා අවස්ථාවලදී අපි ප්‍රමුඛත්වය දුන්නත් ඒ පසුගිය වැටුප ලබා දීමේ නීතිමය ක්‍රමවේදයක් නැහැ.
ගරු SM උදුමා ලැබ්බේ මහතා, කෘෂිකර්ම පස් සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමාගේ ඇසීමට. නියෝජ්‍ය අමාත්‍යතුමා.
ඔව්, ගරුකතානායකතුමනි, එතුමගේ ප්‍රශ්නයට පිළිතුර අයන්නේ 1. ගඟේ පිටවාන වසා දමා කුඹුරු වගා කිරීම නිසා සහ ගංයුරු පහත් කර ගඟ රක්ෂිතය තුළද වගා කටයුතු කිරීම නිසා වර්ෂා සමයේදී ගං ඉවුරු කැඩී යාම හේතුවෙන් කුඹුරු ඉඩම්වලට හානි සිදු වී ඇත. ක්‍රමිලකම් 2. කැඩී ගිය ගං ඉවුරු ප්‍රසංස්කරණය කිරීම සඳහා මේ වෙනට ඇස්තමේන්තු සකස් කරමින් පවතී. ප්‍රසංග 3. ඒකටත් පිළිතුර අපි ඇස්තමේන්තු සකස් කරමින් තිබෙනවා. ප්‍රසංග 4. ජලකන්නය අවසන් වීමෙන් පසු මේ කැඩීගිය තැන්වල ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන්න අපි සූදානම් කරලා තියෙනවා. එයන්ට පිළිතුර ඉහළත පිළිතුර අනුව අදාළ නොවේ.
ගෞරව තවසාලර් අවර්களே, என்னுடைய முதலாவது உப கேள்வி. விடப்போக வேளாண்மை அறுவடைக்கு பின்பு எங்களுடைய கலியோடை தீவிரவாதி பிரதான வீதியுடைய வேலைகளை கௌரவ அமைச்சர் ஆரம்பிப்பதாக சொல்லியிருக்கிறார். அதை நீங்கள் உபயோகப்படுத்த வேண்டும். அது மாத்திரமல்லாமல் அந்த கலியோடை பிரதான வீதியிலே தென்கிழக்கு பல்கலைக்கழகத்துடைய பல்கலைக்கழகம் அமைந்திருக்கிறது. இந்த ஒவ்வொரு வெள்ளமும் நான் இருக்கின்றேன், கௌரவ அமைச்சர்கள் எங்களுடைய அம்பாறை மாவட்டத்துக்கு கடந்த வெள்ள நேரத்தில் வந்து பார்வையிட்டனர். பெருமதியான புத்தகங்கள் எங்களுடைய தென்கிழக்கு பல்கலைக்கழகம் ஒவ்வொரு வெள்ளத்திலும் நஷ்டமடைகின்றது. எனவே இந்த கலியோடை வாய்க்கால் திட்டத்திலே இந்த தென்கிழக்கு பல்கலைக்கழகம் வரை அந்த புனரமைப்பு பணிகளை நீங்கள் செய்ய வேண்டும் என்று நான் கேட்டுக்கொள்வதோடு, இந்த ஒவ்வொரு போகமும் நாங்கள் இந்த விவசாயத்திலே பாரிய பாதிப்பு ஏற்பட்டிருக்கிறதால் மிக வேகமாக இந்த பணி எங்களுடைய பிரதான வாய்க்கால் புனரமைப்பு பணிகளை செய்ய வேண்டும் என்று கேட்டுக்கொள்கிறேன். இதை எப்போது நீங்கள் ஆரம்பிக்க உள்ளீர்கள் என்பதையும் எங்களுக்கு தெளிவுபடுத்த வேண்டும்.
கதாநாயகத்துமணி, விசேஷம் அம்பாரதீஸ்ரீக்கு கல்லோயாசிரித்தவ கல்லோயே இவரக்கடியம் விசால் சங்கியாவா வார்த்தா உனா அப்படி குஷ்கர்ம அமாத்தியாசி விதிட்டு ஆரம்ப கலத்தினவா வாரி மஹிம කියලා වාරි පුනරුත්ථාපන වැඩසටහන අපේ. ඒ අනුව අද මේ දැඟුදේ 10ට අපේ කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාංකාන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ ප්‍රදේශයේම අම්පාරේ සයින්ද මරුදු නයිනකාඩු ප්‍රදේශයේ අද එතන ආරම්භ කරනවා. අපි මේ ගල්ලෝය ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු ආරම්භ කරනවා. මෙතුමා කියන ඔය ප්‍රදේශය බලන්න මම දැන් දවස් කිහිපයකට කලින් ගියා. එතනත් අපි මුදල් වෙන් කළ තියෙනවා, වැඩ කටයුතු ආරම්භ කරන්න නියමිතයි. බොහෝ වෙලාවට තව මාසයක් ගහම අපේ කටයුතු වැඩ කටයුතු ආරම්භ කරනවා.
නන්රි නන්රි
කරු ධනුෂ්ක රංගනාත් මහතා, අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට
ප්‍රශ්න යොමු කරන තනකදී
කතානායකතුමනි,
ගරුණීය ජමත්තුම
පිළිතුරු සපයනවා. ප්‍රශංකා එක පිළිතුරව ප්‍රශංකා දෙක, එම පාසල් සංඛ්‍යාව 62යි. ප්‍රශංක තුන, දෙමළ මාධ්‍ය අපොස සාමාන්‍ය පෙළ 111 දක්වා පන්ති පැවැත්වෙන පාසල් සංඛ්‍යාව 15යි. දෙමළ මාධ්‍ය අපොස උසස් පෙළ පන්ති පැවැත්වෙන පාසල් සංඛ්‍යාව 25යි. ප්‍රශංකා එක, කරුත දිශකයේ ඇති අපොස සාපෙල් අපොස උසස් පෙළ විෂයන් සම්බන්ධ දෙමළ මාධ්‍යයෙන් හැදෑරීකේ පාසල් ඇමනුම එකමගින් සඳහන් කර ඇත. ප්‍රශංක දෙක, වාණිජ විෂයධාරාව සඳහා පමණක් නැත. කලා විෂයධාරාව සඳහා 8යි, වාණිජ සහ කලා විෂයධාරාව සඳහා 17යි. ප්‍රශංක තුන පිළිතුර ඔව්. ප්‍රශංක හතර අදාළ නොවේ. ඈ ප්‍රශංක එක ඔව්. ප්‍රශංක දෙක අදාළ නොවේ. ප්‍රශංක තුන අදාළ නොවේ. ඈ අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, ඇමතිතුමාට යොමු කරන පළවෙනි අතුරු ප්‍රශ්නය. ගරු කතානායකතුමනි, මෙම ප්‍රශ්නය යොමු කිරීමටත් හේතු වුණේ විශේෂයෙන්ම මේ කළුතර දිස්ත්‍රික්කය වගේ අපේ දිස්ත්‍රික්කවල වතු ආශිත ජනතාව 45,000කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වෙනවා. මේ ජනතාව අතුරින් විශේෂයෙන්ම ග්‍රාමීයව සිටින, විශේෂයෙන් බුලත් සිංහල, අගලවත්ත, පාලින්ද නුවර වගේ ග්‍රාමීයව ජීවත් වෙන වතු ආශිත ජනතාවගේ ඒ දරුවන්ගේ අධ්‍යාපන ගැටලු ටිකක් තියෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා අධ්‍යාපන ගැටලු තුළ මේ දරුවන්ගේ ජන ජීවිතය උසස් කරන්න නම්, වතු ආශිත ජනතාවගේ ජන ජීවිතය උසස් කරන්න නම් අනිවාර්යයෙන්ම ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය මීට වඩා ඉහළ තත්ත්වයකට ගේන්න අවශ්‍යතාවයක් තියෙනවා. මොකද ඔවුන්ගේ ජීවිතවල අත්තටු කියන්නේ ඇත්තටම මේ අධ්‍යාපනය නිසා. ඒ නිසා ගරු ඇමතිතුමනි, විශේෂයෙන්ම මේ නිශ්චිත ප්‍රශ්නය අහන්නේ හේතුනෙත් එම කරුණ නිසා. ඒ අතර පළමු අතුරු ප්‍රශ්නයේ විදිහට විශේෂයෙන්ම වතුකරය ආශ්‍රිතව පාසල්වල මේ දිනවල මේ
දවස්වල විශාල ගුරු හිඟයක් පවතිනවා. ඒ ගුරු හිඟය පියවා ගැනීම සඳහා යම්කිසි මැදිහත්වීමක් සිදු කරනවාද කියලා පළවෙනි අතුරු ප්‍රශ්නය අහන්න කැමතියි.
අරු කතානායකතුමනි, ස්තුතිය ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇත්ත කාරණාව විශේෂයෙන්ම ගත්තොත් එහෙම ගුරු හිඟය අතිශය දුෂ්කර විදිහට බලපාලා තියෙනවා විශේෂයෙන් වතු ආශ්‍රිත පාසල් වලට. අපි පුද්ගලිකව දන්න කාරණාවක් තමයි වතු ආශ්‍රිතව ගුරු හිඟය සහ භෞතික සම්පත් හිඟය. එතකොට මූලිකව ගත්තොත් එහෙම පහුගිය කාලේ 2024 මුල ගුරු සහායක තනතුරු සඳහා මඳවාගත් පිරිසක් හිටියා. ඒ පිරිස මඳවාගත්තේ විභාගයකින් සම්මුඛ පරීක්ෂණ සහ ප්‍රායෝගික පරීක්ෂණයකින්. අවුරුදු පහක් ඇතුළත ගුරු සේවා ව්‍යවස්ථාවට අදාළ සම්මතයන්ට සම්පූර්ණ කරගත්තට පස්සේ ගුරු සේවයට බඳවා ගන්න අදහසින් තමයි මේ වැඩේ කළේ. මෙතෙන්දී ලොකු සේවයක් සිද්ධ කරනවා මේ ගුරු සහායක පිරිස. නමුත් මේ මොහොතේදී අධිකරණ ක්‍රියාමාර්ගයක් නිසා මේ ක්‍රියාවලිය යම්කිසි ප්‍රමාණයක පරක්කු වීමක් සිද්ධ වෙනවා. අපි බලාපොරොත්තු වෙන තරම් ඉක්මනින් මේ ක්‍රියාවලිය අවසන් කරගන්න. එතකොට ඊට අමතර කාරණාවක් විදිහට තියෙනවා, අපි මෙවර විද්‍යාපීඨ බඳවා ගැනීම සිද්ධ කරද්දී විශේෂයෙන් විෂයානුබද්ධව සහ ප්‍රදේශයට අදාළ පුරප්පාඩු බඳවා ගැනීම සිද්ධ කළේ. එතෙන්දී යම්කිසි සහනයක්, මම කියන්නේ පරිපූර්ණ කියලා, යම්කිසි සහනයක් ලැබෙන ආකාරයකට තමයි ඒ ක්‍රියාවලිය සිද්ධ වුණේ. ඊළඟට ඉදිරියේදී උපාධි බඳවා ගැනීම සිද්ධ කරද්දී විෂයානුබද්ධව සහ පුරප්පාඩු වලදී අපි මෙන්න මේ විෂමතාවය දුරලන්න උත්සාහ කරනවා. ඊට අමතරව අපේ විද්‍යාපීඨ 17 අතුරින් ශ්‍රීපාද විද්‍යාපීඨය සම්පූර්ණයෙන්ම වගේ ගුරුවරුන් බිහි කරලා ගුරුවරුන් ස්ථානගත කිරීමේදී අපි විශේෂයෙන් වතු පාසල් වලට තමයි ප්‍රමුඛත්වය දෙන්නේ. මෙන්න මේ ආකාර කීපයෙන් තමයි වතු පාසල් වල ගුරු හිඟය පියවන්න අපි උත්සාහ කරන්නේ. ස්තුතියි.
ගරු කථානායකතුමනි, එමැතුමාට යොමු කරන දෙවැනි අතුරු ප්‍රශ්නය විශේෂයෙන්ම මේ වතු ආශ්‍රිතව ජීවත් වෙන ජනතාවගේ ගත්තහම, දරුවන්වත් ගත්තහම ඒගොල්ලන් බොහොම හුදකලා භාවයට පත් වෙලා තියෙන. සමහර තැන්වල ආන්තීකරණයට ලක් වෙලා තියෙන. ඒ ආන්තීකරණය භාවයෙන් මුදවා ගන්න නම් වඩා ගුණාත්මක අධ්‍යාපනයක් මේ දරුවන්ට ලබා දිය යුතුයි. ඒ නිසා ගුණාත්මක අධ්‍යාපනයක් වෙනුවෙන් වතුකරේ ජීවත් වෙන, වතු ආශ්‍රිතව ජීවත් වෙන දරුවන්ගේ ගුණාත්මක අධ්‍යාපනයක් වෙනුවෙන් ඉදිරියේදී ගන්න පුළුවන් පියවරයන් මොනවද කියලා ඔබතුමාගෙන් විමසන්න කැමතියි.
රුගතනායකතුමනි, ස්තුතියි. ඔව්, මේ ගැටලුව ලංකාව පුරා තියෙන සහ වතු ආශ්‍රිතව වැඩිපුර තියෙනවා. භෞතික සහ මානව සම්පත්වල ගැටලු. එතකොට වතු ආශ්‍රිතව නිශ්චිතව ගත්තොත් එහෙම දැනට ඉන්දියන් ආධාර ව්‍යාපෘතියක් තියෙනවා මිලියන 600ක. මෙන්න මේ ආධාර ව්‍යාපෘතිය අපි ඉදිරියට ක්‍රියාත්මක කරනවා නිශ්චිත වතු ආශ්‍රිතව. ඊට අමතරව අයවැය වෙන් කරපු මුදලක් තියෙනවා රුපියල් මිලියන 30ක්. සහ අපේ තියෙනවා ජෙම්ප් ව්‍යාපෘතිය කියලා, මේ ව්‍යාපෘතිය ඇතුළේ මිලියන 10ක් වතු ආශ්‍රිතව කාර්ය මණ්ඩලයේ පුහුණුව සඳහා යොමු කරනවා. මේ තමයි නිශ්චිත වතු වලට යොමු කරන අපේ 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 ආණ්ඩුව විසින් යොමු කරන ක්‍රියාවලිය නිශ්චිතව. ඊට අමතරව අපේ පොදු ක්‍රියාවලිය ඇතුළත අපි කලින් කතා වෙච්ච ප්‍රාථමික අධ්‍යාපන වර්ග කිලෝමීටර් 3 කාර්යයක් ඇතුළත සහ අවශ්‍ය ප්‍රදේශවලට සියලුම සම්පත් සහිත පාසලක් ස්ථානගත කිරීම කියන ක්‍රියාවලියේදී වතු පාසල් වලට අදාළව සුවිශේෂී කාරණා සැලකිල්ලට අරගෙන විශේෂයෙන් ප්‍රවාහනය අනෙකුත් දුෂ්කරතා. එතකොට එතෙන්දී වතු පාසල් නම් කිරීමේදී විශේෂත්වයක් සිද්ධ වෙයි. පොදු ක්‍රියාවලිය ඇතුළතත් තියෙනවා නිශ්චිත වතු වලට ඉලක්කගත කර ක්‍රියාවලියකුත් අපි මේ දවස්වල සිද්ධ කරමින් යනවා. ප්‍රශ්නය නිවැරදි. ඒ සම්බන්ධයෙන් අපි විශේෂිත ක්‍රියාවලියක ඉන්නවා.
ගරු WHM ධර්මසේන මහතා, අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට.
Thank you.
Point of me adala karaganna ba garu mantrituma karu mantrituma etumata pilithura denna puluwanne adala mantrituma ge athurupasthana dekkata pamanai garu WHM Dharmasena mantrituma gramaatrithumiya saha adhyapana usas adhyapana amaatthu vruthi adhyapana amaatthumiya asimata garu lasit basana gamage මහතා වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සම්පකාර සංවර්ධන අමාත්‍යභාගයෙන් ඇසීමට ගරු AMMM රත්වත්තේ මහත්මිය කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට ගරු මන්ත්‍රීතුමිය
ගරු කථානායකතුමනි මම ප්‍රශ්න අහනවා
කතානායක තුමනි එතුමිය දෙහිඅත් කණ්ඩිය නගරයේ මහවැලි ඉඩම් තුනක් සම්බන්ධයෙන් තමයි මේ ප්‍රශ්න අහන්නේ පළවෙනි එක මේ දෙහිඅත් කණ්ඩිය නගරයේ මන්සල සහ හෙළබුජුන් අසල හල අසල අක්කර දෙකක පමණ තියෙන ඉඩම පුද්ගලයන් දෙදෙනෙකුට දීලා තිනවා ඒ කාටද මොන පදයට මෙන්න දීලා තියෙන කියන එක අංක 1 සිරිපුර දෙහිඅත් කණ්ඩිය ලිපිනේ පදිංචි සිංහලගේ අජිත් නුවන් සමර වික්‍රම බණ්ඩාර කියන කෙනාට සුපිරි විලංසලක් ඉදිකිරීම සඳහා කොටසක් දීලා තියෙනවා. ඒ වගේම අංක 723 එක පන්වත් දැදිගම තුන්තොට කෑගල කියන ලිපිදේ තියෙන සිලෝන් යුනික් සොලියුෂන් ප්‍රයිවට් ලිමිටඩ් කියන ආයතනයට තව ඉඩම් කොටසකුත් දෙන්න තීරණය කළ තියෙනවා. නමුත් මෙත මේ ආයතනයට මේකේ ඉඩමේ භුක්තිය බාර දීලා නැහැ. දෙවැනි එක තමයි පොලිසිය සහ ශාලිකා ශාලා අවසර පර්චස් 60ක තියෙන ඉඩම බැහැර කරලා තියෙනවද කියන එක. ඔව්. DMPR දිසානායක කියන සිරිනිවස දමන අම්පාර පදිංචි පුද්ගලයාට සංචාරක බංගලාවක් හා නිවාඩු නිකේතන ඉදිරි ගන්න සඳහා මේ පර්චස් 60ක ඉඩම බැහැර කරලා තියෙනවා. ඒ වගේම සංස්කෘතික මධ්‍යස්ථානයේ අසල ඉඩම කැබලිකර බැහැර කළ තියෙනවා. ඔව්. පුද්ගලයන් 30 දෙනෙකුට අංක 198 පල්ලේගම සිරිපුර පදිංචි යටිවැල්ල කුවරලාගේ ලලිත් බණ්ඩාර යටිවැල්ල කියන කෙනාටත් අංක 121 වෙහෙරගල රුහුණුගම පදිංචි ඉලුක්ගොඩේ ගෙදර රොෂාන් උදේකුමාර සේනක රාජපක්ෂ කියන පුද්ගලයාටත් ඒ වගේම තමයි අංක 104 පාසල කොටස වෙහෙරගල පදිංචි සෙල්ලයියා පොන්නයා ශ්‍රීකාන්තන් කියන අයවලුන්ටත් මේ වර්ණීය පදන මත මේ ඉඩම් කොටස බැහැර කළා තියෙනවා. මම මේ කියපු ඉඩම් කොටස් තුනම ඇමතිවරයාගේ වර්ණීය පදන මත තමයි බැහැර කළා තියෙන්නේ. ඒ වගේම එතුකින් මගේ ප්‍රශ්න අහන්නේ මේ නාගරික සංවර්ධන අධිකාරියෙන් දෙහිඅත් කණ්ඩිය නගරයේ සැලසුම් කිරීම සැලැස්මක් තියෙනවද කියන එක. ඔව්, සැලැස්මක් තිබෙනවා. නමුත් ඒක සැලසුම් සකස් කළා තියෙනවා. නමුත් ඒක නාගරික සංවර්ධන අධිකාරිය විදිහට තාම ප්‍රකාශයට පත් කළා නැහැ. එතුමගේ ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ මේ බැහැර කරන ලද ඉඩම් නැවත ලබා ගන්න පුළුවන්ද කියන එක. මේ ඉඩම් නැවත ලබා ගැනීම ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි නාගරික සංවර්ධන අධිකාරිය මගින් දෙහිඅත්ත කණ්ඩිය නගර සංවර්ධන සැලසුම සඳහා මේ ඉඩම් අවශ්‍ය නම් රජයේ අවශ්‍යතාවයන් සඳහා ඉඩම් අත්පත් කර ගන්න පුළුවන්. ඊට පස්සේ සංවර්ධන කටයුතු සඳහා යොදා ගන්න පුළුවන්. දෙවැනි එක තමයි මේ ඉඩම් වර්ග ඉඩම් තුනම බැහැර කළ තියෙන්නේ ඇමතිවරයාගේ වර්ණීය පදන මත. එතකොට නිශ්චිත කාරණයකට බාර දීලා තියෙන නිසා බදු පදන මත. බදු ගෙවල නැත්තම් නැවත ගන්න පුළුවන්. නැත්නම් මේ නිශ්චිත කාරණේ සඳහා ඊඩම් භාවිත කළ නැත්නම් සම්වර්ධනය කළ නැත්නම් ගන්න පුළුවන්. මේ බදු පදන මත කොන්දේසි මත දීලා තියෙන. ඒ කොන්දේස සම්පූර්ණ කළා නැත්නම් නැවත ලබා ගන්න පුළුවන්.
ගරු කථානායකතුමනි 1982 වර්ෂයේ තමයි දෙහිඅත කණ්ඩිය සී කලාපේ දෙහිඅත කණ්ඩිය මේ ගම්මානේ ආරම්භ වුණේ. ඇත්තටම දෙහිඅත කණ්ඩිය කියන්නේ කෘෂිකර්මාන්තයෙන් ජීවත් වෙන පිරිසක් වැඩියෙන් ඉන්නේ. 90% විතර කෘෂිකර්මාන්තයෙන් තමයි ජීවත් වෙන්නේ. නමුත් මේ වෙද්දි හෙක්ටයාර් 12,000ක පමණ ප්‍රමාණයක් කන්නයකට වී වගා කරනවා. නමුත් දෙහිඅත කණ්ඩිය කලාපයේ මේ වී ගොවිතැනට මේ වෙද්දි කනකොකා හඬලන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ පහුගිය දේශපාලන අධිකාරීන් වල මේ දෙහිඅත කණ්ඩිය කලාපයට අඩු වටිනාකමක් සහ අඩු සැලකිල්ලක් ලබා දීම නිසා දෙහිඅත කණ්ඩිය කලාපයේ මේ ගොවිතැනට කනකොකා හඬලන තත්ත්වයක් පත් වෙලා තියෙනවා. මම ඔබතුමාගෙන් අහන පළවෙනි ප්‍රශ්නේ තමයි දෙහිඅත කණ්ඩිය ගම්මාන 45ක් තිබුණත් මේ ගම්මාන 45ම පෝෂණය වෙන්නේ වැව් කුඩා වැව් 22කින්. ඉතින් මේ වැව් අවුරුදු 30ක පමණ කාලයක් ප්‍රතිසංස්කරණයක් සිද්ධ වෙලා නැහැ. ඒ කියන්නේ රොම් මඩ පිරිලා වැව් ගොඩ වෙලා ඒ නිසා ඒ අවශ්‍ය ජලය මේ ලබා දීමට ගොවිතැන්ට ලබා දීමට හැකියාවක් නැහැ. ඉතින් මෙන්න මේ වැව් නැවත ප්‍රතිසංස්කරණය කිරීම අවශ්‍යයි. මේ සඳහා ඔබතුමාගේ වැඩපිළිවෙලක් මේ වෙද්දි සකස් කරලා තියෙනවද? එය කඩිනමින් සිදු කර ගැනීමට අවශ්‍යතාවයක් තියෙනවා.
ගතනායකතුමනි, අපි කෘෂිකර්ම පරිසම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යංශයෙන් වාරි මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කළ තියෙනවා. වාරි මහිම කියලා අයවැයෙන් අපි දන්න රුපියල් මිලියන 78000ක් ඒ සඳහා වෙන් කළ තියෙනවා. මේ වාරි මහිම ව්‍යාපෘතිය යටතේ මහවැලි අධිකාරිය යටතේ පවතින වැව් 42ක් ප්‍රතිසංස්කරණය කරන්න නියමිතයි මේ වසරේ. මට නිශ්චිතවම එතුමගේ ප්‍රශ්නෙට දෙහිඅත කණ්ඩියේ වැව් කීයක් එකට අදාළද කියන එක මට මේ වෙලාවේ කියන්න බෑ. නමුත් අපි වැව් 42ක් ප්‍රතිසංස්කරණය කරන්න කටයුතු කළ තියෙනවා දෙහිඅත කණ්ඩිය ප්‍රදේශයේ රටේම. හිත දෙහිඅත කණ්ඩිය ප්‍රදේශයේ වැව් කීයද කියන එක මට නිශ්චිතවම කියන්න බෑ. මේ වසරේදී දෙහිඅත කණ්ඩිය ප්‍රදේශයේ මේ වැව් ප්‍රතිසංස්කරණය සඳහා ඇතුළත් වී නැත්නම් අපිට ඊළඟ 2020 වසරේදී අයවැයට ඇතුළත් කළ මේ කරන්න පුළුවන් වැඩිමනක් විදිහට ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ B කලාපයේ C කලාපයේ නිවාසික ව්‍යාපාර ඉංජිනේරුතුමාත් කතා කරගෙන යෝජනාවක් ඉවන් පුළුවන් මහවැලි අධිකාරියට තියෙන ප්‍රතිපාදන වලින් මේ වැව් අත්‍යවශ්‍ය ඒවා ප්‍රසංස්කරණය කිරීම සඳහා.
ගරු එමෙතුමනි, මම ඔබතුමාගෙන් අසන දෙවෙනි ප්‍රශ්නය, මේ සී කලාපයේ අවුරුදු 42ක පමණ කාලයක් සිට ජනතාව ජීවත් වුවත් ඔවුන්ට තාමත් ඔවුන් ජීවත් වන මින් කඩ වෙනුවෙන්
ගරු මන්ත්‍රීතුමිය ප්‍රශ්නෙට අදාළ අතුරු ප්‍රශ්න ඇහුණා හොඳයි කියලා හිතනවා. ප්‍රශ්නේ වැරදි.
බිම් කඩට අවශ්‍ය බලපත්‍රයක් ඕපුවක් ලබා දීලා නැහැ. විශේෂයෙන්ම මේක මේ රාජ්‍ය සේවකයන්ට බලපාන ප්‍රශ්නයක්. ඒ කියන්නේ එයාලගේ ඉඩම් වලට බදු පදනම බදුතක් සේරු කරන්න ගියාම අවුරුදු 7-8-10ක් විතර කාලයක් ගත වෙනවා. මෙය කඩිනමින් නිරවුල් කරගත යුතු ප්‍රශ්නයක්. මේ නිසා ජනතාව ගොඩක් අපහසුතාවයට පත් වෙනවා. ඒ නිසා මෙම තමන්ට අයිති තමන්ගේ ඒ ඉඩම් කැබැල්ලට ඒ අදාළ බලපත්‍රය හෝ අයිතිය ලබා දීමට කඩිනමින් වැඩපිළිවෙලක් සකස් කළ තියෙනවද කියලා මම දැනගන්න කැමතියි.
කතානායකතුමනි, මේ මහවැලි ඉඩම් සම්බන්ධ අපි දන්නවා ගැටලු තියෙනවා. හැමදාම මම හිතන්නේ මම නියෝජ්‍ය අමාත්‍යවරයෙක් විදිහට පිළිතුරු දෙන ගොඩක් ඒවා තියෙනවා මහවැලි ඉඩම් සම්බන්ධ. සමහරට අවුරුදු 30ක් අතර පදිංචි වෙලා ඉන්න ඔවුන්ගේ අයිතිය තහවුරු කරන්න එක ලියවිල්ලක්වත් දීලා නැහැ. ඒක තමයි මහවැලි අධිකාරියට තියෙන ප්‍රශ්නේ. නමුත් අපි මහවැලි අධිකාරී ඉඩම් අංශයේ යම් යම් වෙනස්කම් කළා තියෙනවා, සැලසුමක් සකස් කළා තියෙනවා. අප බලාපොරොත්තු වෙනවා මේ 2025 අවුරුද්ද ඇතුළත සියල්ලටම බැරි වෙයි සැලකිය යුතු ප්‍රමාණයකට මේ ඉඩම් වල පදිංචි වෙලා ඉන්න ජනතාවට ඔවුන්ගේ අයිතිය තහවුරු කරන යම් ලියවිල්ලක් ඔප්පුවක් බලපත්‍රයක් ලබා දීම සඳහා අපි කටයුතු කරනවා.
දෙවෙනි වටය ගරු නීතිඥ තමින්රාණි කිරියල්ල මහත්මිය සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යමාගේ ඇසීමට.
මං අසනවා.
සභාගත කර
ගරු අයිත් අසූ දෙක මොකද්ද රීති ප්‍රශ්න?
කරෝ කතානායකතුමා දැන් එළියේ පක්ෂයේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා ගහලා තියෙනවා අද දවසේ කාලසටහන. ඒ කාලසටහනේ අද හවස 5ට තියෙනවා ඡන්දයක්. ඊයේ දවසේ 5ට ඡන්දයක් තිබුණා. එතකොට මේ වරු සභාවේ මන්ත්‍රීතුමාලා සමහරව ওই 5ට තියෙන ඡන්දෙට තමයි ඉන්නේ. හරිනේ, මම කී කාලේ ඔබතුමා ප්‍රධාන කටයුතු වලදී අහනවා පළවෙනි එක සහ දෙවෙනි එක කියනකොට ඒකට හායි කියනවා. එතකොට ඒ න්‍යාය පත්‍රයේ සහ ඒකිට තියෙන වෙලාවට තමයි ඡන්ද විමසීම තියන්නේ. එසේ නොමැති නම් ඒක මුලසුර නිවැරදි කරන්න ඕනේ. මුලසුර තමයි නිවැරදි කරන්න. මම අහනවා ලේකම්තුමිය ප්‍රශ්න තාම අහනවා. මම මුලසුර තමයි නිවැරදි කරන්න. ඊයේ දිනේදී එකට තිබ්බ විවාදයේ පටන් ගැනීම පහට ඡන්ද තිබුණා. හැබැයි එකට පටන් ගත්තේ නැහැ කලින් පටන් ගන්න. එහෙම පටන් ගන්න එක සම්ප්‍රදායක් තියෙනවා. හැබැයි අවසාන වෙන ඡන්ද පහට තියෙනවා. පහට එක තිබුණේ නැහැ. දැන් මම ඒ ඡන්ද ඒක එක ඡන්දෙන් පත්වලේක හරි ඒක ගැටලුවක්. හැබැයි එහෙම නොවන විරුද්ධ වෙන්න තිබුදු ඡන්දයක් නක්. ඒ විරුද්ධේ ප්‍රකාශ කරන්න එන්න තියෙන කරු කතානායකතුමනි පහට. හැබැයි ඒක පහ වෙනකන් ගියේ නැහැ. එيشා මේ වැරදි පුරාදාස වැරදි නීතිගත වීම හරහායි පුරාදාස වෙන්න පුළුවන් කරු සභානායකතුමා. ඒ වගේම දැන් මේ සභාගත කිරීම නීත්‍යානුකූල වුණත් ගරු මන්ත්‍රීතුමිය ඔබතුමා නම කියලා දෙවෙනි නම කියනකොට මන්ත්‍රීතුමිය ආවා. ගරු සභානායකතුමනි පුරාදාස දින ඔබට එහෙම වෙලා ඇති ඔබ විවක්ෂින්න කාලේ. ඒ වෙලාවේ අනුකම්පා වෙලා පුරාදාස තියෙනවා මේ මන්ත්‍රීතුමියට හරිය දෙන්න තිබුණායි ප්‍රශ්නෙට උත්තරය අහන්න.
මන්ත්‍රීතුමා ඒකට අදාළ නැහැ.
ඒකට අදාළ නෙවෙයි. පාර්ලිමේන්තුවේ නීතිය බැහැර වෙලා යන එක පෙන්වා දෙන්න මේ කරු කතානායකතුමා.
ගරු
පාර්ලිමේන්තුවේ
ගරු කවින්ද ඒශාන් ජවර්ධන මහතා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කතානායක
උත්තරය දෙන්න. පළවෙනි එකට උත්තරය දෙන්න.
අරු කාවින්ද ජයවර්ධන මන්ත්‍රීතුමා වෙනුවෙන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගෙන් අහනවා.
අරු කතානායකතුමනි සභාගත කරනවා.
කරු WHM ධර්මසේන මහතා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියගේ ඇසීමට.
ගරු කතානායකතුමනි WHM ධර්මසේන මන්ත්‍රීතුමා වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමියගෙන් අහනවා.
ගරු කතානායකතුමනි පිළිතුරු සභාගත කරන්න.
ගරු ලසිත් භාෂර ගමගේ මහතා වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සම්පකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කතානායකතුමනි ගරු ලසිත් භාෂර මන්ත්‍රීතුමා වෙනුවෙන් ඒ ප්‍රශ්නය වාණිජ අමාත්‍යතුමාගෙන් අහනවා.
ගරු කතානායකතුමනි පිළිතුරු සභාගත කරනවා.